ජනාධිපතිවරයන් විරාගයෙන් ලැබෙන සන්දේශ මගේ අංක PS ඇලයිරක් PSA ඇලයිරක් බිංදු දෙකයි ඇලයිරක් හත ඇලයිරක් රෝමන් ඉරක්ක නමය ඇලයිරක් 21 2026 ජනවාරි මස 30 දින ගරු IWM ජගත් වික්‍රමරත්න මැතිතුමා කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගරු කථානායකතුමනි 40 වෙනි අධිකාරී වූ මහජන ආරක්ෂක ආඥා පනත 40 වෙනි අධිකාරී වූ මහජන ආරක්ෂක ආඥා පරතේ දෙවෙනි වගන්ති යටතේ 2026 ජනවාරි මාස 28 දාතමින් කරනු ලබන ප්‍රකාශනය මගින් ඉහත කී ආඥා පනතේ දෙවෙනි වන කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව මුළුල්ලේම වර්ෂ 2026 වූ ජනවාරි මාස 28 වෙනි දින සිට ක්‍රියාත්මක විය යුතු බව මම විසින් ප්‍රකාශ කරන ලදී. ඉහත කී ප්‍රකාශනය කිරීම හේතුව දිට්වා සිලිකුණාට්ව හේතුන් ඇති වී ඇති පසු ආපදා තත්ත්වය සලකා රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපීම හා සේවා පවත්වනගේ යාම සඳහා බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වන ව්‍යවස්ථාවේ 4 අනු ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරමින් පාලනයට දැනුම් දෙනු ලැබේ. මෙයට හිතවත් ආණ්ඩු කුමාර දිසානායක ජනාධිපති. නිවේදන අංක 2 මගේ අංක PSA ඇලයිරක් බිඳු දෙකයි ඇලයිරක් හත රෝමන් ඉලක්කන් නමය ඇලයිරක් 3 ඇලයිරක් 0.1 2026 ජනවාරි මාස 26 වෙනි දින ගරු IWM ජගත් වික්‍රමරත්න මැතිතුමා කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගරු කථානායකතුමනි 40 වෙනි අධිකාරී වූ මහජන ආරක්ෂක ආඥා පනත 40 වෙනි අධිකාරී වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වෙනි වගන්තියෙන් මා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මහජන සාමයේ පවත්වා ගැනීම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සීරුම සමාජිකයන් ඒ දෙවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමයේ පවත්වා ගැනීම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥා පනතේ 21.2 වගන්තිය සමග කිය යුතු 2.3 වගන්ති ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුව වෙත මෙයින් දැනුම් දෙමි. මේට හිතවත් අනුරු කුමාර දිසානායක ජනාධිපති. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථා ප්‍රකාරව පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ නැමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ වෙත ඉදිරිපත් කරන ලද පෙස්සම් 4ක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. නිවේදන අංක 2 2026 පෙබ්‍රවාරි මාස 3 වෙනි අඟහරුවාදා එනම් අද දින අපරභාග 1ට කාර්යක සභා කාමර අංකයේ 2 පැවැත්වීමට නියමිත තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ රැස්වීම අද දින අපරභාග 1:30 පැවැත්වෙන බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස ගරු සාමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාට මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. කථානායකරයා විසින් කරන ලද ලිපි ලේඛන ආදී පිළිගැන්වීම 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 36.1 සහ 36.3 වගන්ති ප්‍රකාරව ජාතික විගණන කාර්යාලයේ 2024 වර්ෂය සඳහා මූලික ප්‍රකාශන මම සභාගත කරමි. ලිපිලේඛන පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the note on supplementary allocations from the Development Activities Program. Appearing under expenditure head number 240 of the Department of National Budget for the period from 1/12/2025 to 31/12/2025 in terms of section 6(1) of the Appropriation Act number 3 of 2025 and proclamation made and published in the Gazette Extraordinary number 2473/13 of 28 January 2026 and scheduled thereto by virtue of the powers vested with the President in terms of Section 2 of the Essential Public Services Act, No. 61 of 1979.
ගරු ප්‍රවාහන මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි 2023 වර්ෂය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2024 වර්ෂය සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව යටතල පහසුකම් සහ උපායමාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධේශන කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා,
ප්‍රගතනායකතුමනි, 2024 වර්ෂය සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව සෞඛ්‍ය ජනමාධ්‍ය හා කාන්තා සවිබල ගැනීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා,
ප්‍රගතනායකතුමනි, 2024 වර්ෂය සඳහා සෙන්ට්‍රල් ඉන්ජිනියරිං සර්විසස් ප්‍රයිවට් ලිමිටෙඩ් හි වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසරයේ කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම, ඩිජිටල් ආර්ථික අරුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් එහි සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී එරංග වීරරත්න මහතා විසින්
පිළිගැන්වීම. On digital economy, on regulations made by the then Minister of Technology under Section 71(1), read with Section 17(10) of the Sri Lanka Telecommunications Act, number 25 of 1991, as amended by the Sri Lanka Telecommunications Amendment Act, number 27 of 1996 and number 39 of 2024, regarding telecommunications infrastructure sharing. And published in the Gazette Extraordinary Number 2396/32 of 7th August 2024, which were referred to the committee.
රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා දෙකක් එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජීත් ඉන්දික මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, රාජපාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් යොමු කරන ලද පළමු වාර්තාව 2022-23 සහ 24 වර්ෂ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ රජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා, 2023 හා 2024 වර්ෂ සඳහා ශීර්ෂ 4 උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ කාර්යසාධන වාර්තා, 2022 වර්ෂය සඳහා උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2022 හා 23 වර්ෂ සඳහා අපරාධයක විද්‍යුතීන් හා සාක්ෂිකරුවන් ආරක්ෂක කිරීම සඳහා වූ ජාතික අධිකාරී වාර්ෂික වාර්තා, 2023 හා 24 වර්ෂ සඳහා ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තා, 2022 හා 23 වර්ෂ සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා, 2023 හා 24 වර්ෂ සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තා, 2020-21-22 වර්ෂ සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා, 2022 හා 23 වර්ෂ සඳහා ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තා, 2023 හා 24 වර්ෂ සඳහා වන්දනාගාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා, 2023 හා 24 වර්ෂ සඳහා වන්දනාගාර දෙපාර්තමේන්තුවේ සිරස්කරු සුභසාධක අරමුදලේ කාර්යසාධන වාර්තා සහ 2023 හා 2024 වර්ෂ සඳහා ණය සහනදායක මණ්ඩලයේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තා. වාර්තාව දෙක, විෂ වර්ග, අබින් සහ අන්තරායක ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත් සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි.
මාධ්‍ය පෙත්සම් පිළිගැන්වීම, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිරින් කමාණ්ඩල විශ්‍රාමික ප්‍රගීත් මදුරංග මහතා පෙත්සම් දෙකයි.
ගරු කතානායකතුමනි, කිරිබත්ගොඩ පෙරේරා මාවත අංක 299 ඇලඉරක් හතරදරන ස්ථානයෙහි පදිංචි MMIM කරුණාරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ ගෝනාපීනුවල නීග්‍රෝධ මාවත අංක 109 ඒ දරණ ස්ථානයෙහි පදිංචි S සඳුන් කායිහිංගල මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ මහතා.
ගරු කතානායකතුමනි, මතුගම ගාමිණී මාවත අංක 48 පහදරණ ස්ථානයේ පදිංචි නලීන් දසන්ත විතාන මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පෙත්සම් දෙකයි.
ගරු කතානායකතුමනි, මහරගම අඹගහපුර අංක 25 දරණ ස්ථානයේ පදිංචි තරිඳු පියංකර වීරසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්, කෝට්ටේ මිරිහාන බෝනකබා මාවත සේනාධිලංකාර ගම අංක 5 දරණ ස්ථානයේ පදිංචි W දසනායක මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි මහතා.
ගරු කතානායකතුමනි, බොරලැස්ගමුව වේරහැර ගංගාරාම්පාර පිරිස් මාවත අංක 39 දෙක දරණ ස්ථානයේ පදිංචි PAS පොන්නම්පෙරුව මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්වමි.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නාංක 1 ගරු හේෂා විතානගේ අංකුඹර ආරච්චි මහතා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගේ ඇසීමට. ප්‍රසංක 2 ගරු චමින්ද විජේසිරි මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීම.
ඒ ප්‍රශ්න අහන ගරු කතානායක. ගරු කතානායක පිළිතුරු ලබා දෙනවා මුදල් අමාත්‍යතුමා වෙනුවෙන්. ගරු මන්ත්‍රීතුමා අහන පළවෙනි ප්‍රශ්නේ අයන්නේ ප්‍රමාණ ඉලක්ක අංක 1ට පිළිතුර තමයි 2020 10/13 දින ඇති 21/97 ඇලයිරක් 12 දරන ගැසට් නිවේදනය මගින් 2020 10/14 දින සිට සීනි ආනයන මත වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කරලා තියෙනවා. ඊට පස්සේ රෝමානු අංක ඉලක්කම් රෝමානු අංක 2 ඒ තීරණය ගැනීම සම්බන්ධයෙන් ඒවකට ජනාධිපති ලේකම් විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් වෙත යොමු කරන ලද 2020 10/13 දින ඇති ලිපියට අනුව සඳහන් කරලා තියෙන්නේ ඒ කාලේ පැවතිච්ච ජීවන වියදම අඩු කිරීමට සහනයක් විදිහට භාණ්ඩ වර්ග 4ක් සඳහා බදු ඉවත් කරන්න කටයුතු කරන්න කියලා තමයි. ඒතකොට ඒ අනුව සීනි පරිප්පු ටින් මාළු ලොකු ලුණු කියන වර්ග වෙනුවෙන් ආනයනය මත වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 7/25 දක්වා නාමිකාගයක් දක්වා අඩු කරන්න කටයුතු කරලා තියෙනවා. රෝමානු අංක 3 පිළිතුර තමයි පිරමිඩ් විල්මා පුද්ගලික සමාගම පෑලියගොඩ ට්‍රේඩින් කම්පැනි ඇම්රෝ ෂුගර් ග්ලෝබල් ට්‍රේඩින් ඇන් කම්පැනි වින්සන් ට්‍රේඩින් කම්පැනි ආර්ජී බ්‍රදර්ස් වුඩ්ලන්ඩ් ඇන් කම්පැනි කාගීස් වුඩ්ස් කම්පැනි වීඩී හෝල්ඩින්ස් ඇන් කොමොඩිටීස්. ඊට පස්සේ රෝමානු අංක 4 පිළිතුර මේ සම්බන්ධයෙන් 2022 මාර්තු 23 දින ඇති විගණන වාර්තාව අනුව 2020 10/14 දින සිට 2021 2/28 දින දක්වා කාලය තුළ ආනයනය කරන ලද සීනි ප්‍රමාණය මෙට්‍රික් සුදු සීනි මෙට්‍රික් ටොන් 277,715යි දුමුරු සීනි මෙට්‍රික් ටොන් 59,234යි ඔක්කොම එකතුව මෙට්‍රික් ටොන් 336,949ක් වෙනවා. එතකොට මේකට 7/25 පගින් බද්දක් අය කර ගැනීම හේතුවෙන් රජයට අහිමි වෙලා තියෙන බදු ආදායම රුපියල් බිලියන 16.76ක්. ඊට පස්සේ රෝමානු අංක 5 පිළිතුර තමයි සීනි බදු අඩු කිරීම පිළිබඳව රජයේ විගණකාධිපති විසින් විශේෂ විගණන වාර්තාව 2022 මාර්තු මාස 23 දිනෙන් නිකුත් කරලා තියෙනවා. ඒ විගණන වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් 2022 ජූනි මාස 21 වෙනි දින පැවති පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් කරන්න මුදල් අමාත්‍යාංශයේ ප්‍රධාන ගරන්තිමේ නිලධාරියාට නියෝගයක් නිකුත් කරලා තියෙනවා. 2022 ජූලි මාස 12 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ පිළිබඳව විමර්ශනයක් කිරීමට පොලිස් ප්‍රතිවරයා මගින් මුදල් අමාත්‍යාංශය විසින් බාර දීලා තියෙනවා. ඒ පිළිබඳව පරීක්ෂා කර බලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2025 ජනවාරි 2 දින මේ පිළිබඳව වෝහාරික විගණනයක් කිරීමට විගණකාධිපති මගින් කටයුතු කර දෙන ලෙස ඉල්ලා තියෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ විසින් ඒ බව විගණකාධිපති වෙත 2025 ජනවාරි 21 දින ඇතිව යොමු කර ඇත. මේකට පිළිතුරක් විදිහට 2025 මාර්තු 7 දින විගණකාධිපති විසින් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම් පරිදි තවදුරටත් පුළුල් විමර්ශනයක් සිදු කරන්න නම් මේ කරුණට අදාළ පාර්ශ්වයන්ගෙන් අදාළ තොරතුරු හා සාක්ෂි ලබා ගැනීමේ හැකියාවක් විගණකාධිපති දෙපාර්තමේන්තුවට නොමැති බැවින් ඒ අදාළ තොරතුරු සහ සාක්ෂි ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බැවින් සහ ඒ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ තියෙන විගණන වාර්තාවත් පදනම් කරගෙන ඒ පිළිබඳව ඉදිරියට කටයුතු කරන්න ඕන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බව සඳහන් කරලා ඒ අනුව කටයුතු කරන්න කියලා මේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් 2025 මාර්තු 7 වෙනිදා නැවත දැනුම් දීලා තියෙනවා. ඊට අමතරව මේ සම්බන්ධයෙන් විගණන වාර්තාවෙන් පෙන්ලා දීලා තියෙන විදිහට සීනි බදු අඩු කිරීමෙන් පසු සීනි ආනයනකරුවන් ලබාගත් ලාභය මත අදාළ තක්සේරු වාර්ෂික මත පදනම් වෙලා ඒ ආදායම තක්සේරු කරලා ආදායම් බදු අය කරගන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. ඊට පස්සේ ආයන්න පැන නොනැගී
ගරු මන්ත්‍රීතුමා
ස්තුතියි ගරු කතානායකතුමා ගරු ලමතුමාගේ පිළිතුරට. මගේ අතුරු ප්‍රශ්න අහන කලින් ගරු කතානායකතුමනි, දැන් මට ඇවිල්ලා තියෙන්නේ මේ දෙවනි වටේ අද ප්‍රශ්නේ. ඒකේ එන්න ඕනේ මොකද ගිය සැරේ කල් ගත්ත නිසා මම උතුමාට දිගින් දිගට මට වෙන අසාධාරණේ කිව්වා. ඒතර ගරු කතානායකතුමා මට මේ මගේ ප්‍රශ්න දීලා තියෙනවානේ පළවෙනි ප්‍රශ්නේ කියලා. ඒ කියන්නේ අලුත් ප්‍රශ්නයක් කවදාවත් එන්නේ නැහැ ගරු කතානායක. දැන් උතුමාට මේ සාක්ෂි සහිතව ඔප්පු කරන්න අද හොඳයි. මේ මගේ දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ දෙවෙනි ඒ කියන්නේ කල් අරගත්ත නිසා දෙවෙනි වතාවට එන්නේ. තුන් වතාවක් කල් ගන්න පුළුවන්. ඒතර ගරු කතානායක කවදාවත් මගේ අලුත් ප්‍රශ්නයක් එන්නේ නැහැ. කල් ගන්න සාධාරණ හේතු තියෙන එක අපි එකඟ වෙනවා. මම උතුමාට කලින් කියලා දිගින් දිගටම කියන්නේ දැන් මේක දැන් සති දෙකක් කල් ගත්තම සති දෙකෙන් එනවනේ ගරු කතානායකතුමා. හැබැයි ඒ එනකන් අලුත් ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේක මේ මැනුවල් වෙන්නේ. ඒකයි මේ මැනුවල් වෙන්නේ. මොකද මේ ගරු කතානායකතුමා ආණ්ඩු ගණනාවක හිටපු තනතුර හැම ආණ්ඩුවක් අයින් වුණාම කියලා කියනවා. දැන් මේ ආණ්ඩුව ගියාට පස්සේ ආ කියලා කියයි ඔයාලට විරුද්ධව. එතකන් ඉන්න වෙනවා. ඒකට සාධාරණයක් කරන්න කියලා ඉලිමක් කරමින් ගරු ඇමතුමා දැන් ඔබතුමා ඇත්තටම සාධනීය පිළිතුරක් දෙනවා. හැබැයි කනගාටුවට කාරණේ තියෙන්නේ මේ ඒ කාලේ ආණ්ඩු විසින් ගත්ත තීන්දු. ඔබතුමා කියාගෙන ගියේ දැන් 2025 මාර්තු දක්වා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ හොරකම සිද්ධ කරයි කියන ඒවකට හිටපු ආණ්ඩු ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙල. හැබැයි ඔබතුමාගේ මේ අමාත්‍යාංශය ඇමතුමා මං හිතන්නේ ඇමතුතුමා රේකී ඇමතුතුමා ඇටියට ඉන්නේ වසන්ත සමරසිංහ ඇමතුතුමා. එතුමාලා ළඟ තිබුණා ෆයිල් එකක්. ජනාධිපතිතුමාගේ එදා හිටපු ජනාධිපතිතුමා පිටු ඒ ෆයිල් එකේ තිබුණේ මේවා නෙවෙයි. මං අහන්නේ කරු කතානායකතුමනි දැන් මේවා තියෙන්නේ ගියා ආණ්ඩුව ගත්ත කාරණා. හරි. හැබැයි ඔබ වලයට ආවට පස්සේ මේ සීනිබදු වංචාවේ උදවිය කණෙන් අල්ලලා ඉරේ දාන සාක්කිත් එක්ක තොරතුරු තිබුණා වසන්ත සමරසිංහ ඇමතුතුමා. හැබැයි ඔබ ඒවා කිව්වේ නැහැ. මං ඇහුවේ මොකද මම අහනවා මේ හතරවෙනි කාරණේ ඉහතෙහි සඳහන් තීරණ හේතුයෙන් අහිමිච්ච බදු ප්‍රමාණයයි ඒ සීනි බදු වංචා සම්බන්ධයෙන් මේ වෙනිට ගෙත ඇති ක්‍රියාමාර්ගය. ඒතකොට මේ වෙන ගන්න ක්‍රියාමාර්ගයේ ඔබනේ ආණ්ඩු ඉන්නේද? ඔබට ලේසි. ඒතකොට මම අහන්නේ වසන්ත සමරසිංහ ඇමතුමාගේ ෆයිල් එකේ නැද්ද? ඇත්තටම දැන් මේ පෞගිය කාලේ කරපු ඒවා දැන් ඒ ආණ්ඩුව කරපු නිසා අල්ලගන්න බැරි වෙන්නේ නැතිනේ. ඔබතුමාලා වලේට ආවට පස්සේ ඔබතුමාලා මේ සීනි බදු වංචා පිළිබඳව එළියේ බොහෝ දේවල් කිව්වා. හැබැයි සාක්ෂි ඇතුව කිව්වයි කියලා තමයි අපි ෆයිල් එක දැක්කේ. ඒ ෆයිල් එක අරගෙන මේ වංචාවට සම්බන්ධ කියන කාරණය සීනිබදු වංචාව කියන කාරණේ ඔබ බලයට එන්න ගොඩක් හේතු විච්ච කාරණයක් ගරුමත්තු මේකට පිටුපත් දෙන්න මේකට අපර සෑමිටපත් වෙන්න බෑ ඒවා ඒ කාලේ කරපු දේවල් දැන් මේ ඔබලා ආණ්ඩුවවට පස්සේ ඔබලාගේ ඩබල් ගැබ් එකේ පිටිපස්සේ තිබුණු ෆයිල් එක වැහිලාද එහෙම නැත්නම් ඒ ෆයිල් එකේ තොරතුරු හොයාගෙන නිසි දඬුවම මේ වරකම වංචාව අනාවරණය කරන්න ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද ඔබතුමා?
ගරු නියෝජ්‍ය මාත්‍යතුමා.
ඒක ගරු මන්ත්‍රීතුමා වසන්ත සමසිංහ මන්ත්‍රී ඇමතුමා ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. මේක විතරක් නෙමෙයි ඒ සියලුම කරුණු සම්බන්ධයෙන් මේ වෙනකොට විමර්ශන පැවැත්වෙමින් යනවා. අර විගණකාධිපති දෙපාර්තමේන්තුව උපදෙස් දීලා තියෙන විදිහට ව්‍යවහාරික විගණනයක් කරන්න අවශ්‍ය සහයෝගය ඒ පැත්තෙන් ලබා දෙයි. දැන් ඒ අනුව ඉදිරි කටයුතු මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරගෙන යනවා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ
නෑ දැන් ඔබතුමා වහාර විගණනයක් කරනවා නම් ඒකේ ක්‍රියාමාර්ගයේ ක්‍රියාපටිපාටිය දැන් පටන් අරගෙන තියෙන්න එපයි. හැබැයි ඒක සාධාරණ වෙන්නේ නැහැ. දැන් මල්ලක තියෙනවා ගරු කතානායකතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිවමත් ජාතික විගණන කාර්යාලයේ පොලිවමත් මේකේ කියනවා මේකේ සාක්ෂිකරුවන් නැහැ. සාක්ෂිකරුවන් ගෙනල්ලා විමර්ශනය කරන්න විදියක් නැහැ. මේකට අවශ්‍ය සාක්ෂි නැහැයි කියලා. එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මේක කරන්න බෑයි කියලා පිළිගගෙන තියෙනවා. මල්ලි ලිපි සපාගත කරනවා. ඒ වගේම ජාතික විගණන කාර්යාලයේ පොලිවමත් තියෙනවා. මේක විගණනය කරලා කරන්න බෑයි කියලා. හරි. එතකොට දැන් ඔබතුමාලාගේ කාරණේ තමයි සමහර වෙලාවට මේ කාරණා කියගෙන උදාහරණයක් ගන්න ගරු කතානායකතුමනි දැන් ගල්ලඟුරු ප්‍රශ්නේදීත් ඒක ඒ ටෙන්ඩර් මණ්ඩලයට දැම්මා. එතකොට දැන් මේ සීනි වංචාව සිදුවලව කියන නිලධාරීන් කියලා නිධාරින් පැත්තට මේක දානවාද ඇත්තටම මේ මේ සම්බන්ධ විට හොරකම් වංචාව පිළිබඳව කරන වැඩපිළිවෙල මොකද දැන් මේකේ පැහැදිලි ඔප්පු වෙලා තියෙනවා මම අහන්නේ මේක තමුන්නාසලා බලය ලබා ගැනීම වෙනුවෙන් ගත්ත බොරුවක්ද එහෙම නැත්නම් මේ හොරු ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔබතුමාලා හොරුත් එක්ක එකතුලා මේ හොරකම්ම නැවත කරන්න යන කටයුත්තක් කරන කාරණාවද මේ කරන්න කියන චෝදනාවක් කරනවා
ගරු නියෝජ්‍ය මාතිතුමා
මේ මේ පිළිබඳව වැඩි වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්න මම අපේ ආනන්ද විජේපාල තුමාට අවස්ථාව ලබා දෙන්න
ගරු ආනන්ද විජේපාල අමාත්‍ය
කතානායකතුමනි සීනිබදු වංචාව සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරලා පවත්වාගෙන ගියා ඒ පිළිබඳව තොරතුරු ඉගෙනකාධිපති වෙතින් ලබා ගත්තා ඉන්පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ පිළිබඳව නීතිපතිවත කරුණු වාර්තා කිරීමෙන් පසුව නීතිපතිවරයා උපදෙස් දීලා තියෙනවා මේ ලිපිගොනුව පිළිබඳව තවදුරටත් විමර්ශන කටයුතු සඳහා අල්ලස් දූෂණ විමර්ශන කොමිසමට බාර දෙන්න කියලා යනවා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් දැනට අල්ලස් ඕ දූෂණ විමර්ශන කොමිසමෙන් මේ වෙනකොට සිද්ධ කරමින් පවතිනවා
ප්‍රශ්න අංක 3 ගරු නලින් බණ්ඩාර ජයමා මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට
මම අහන ගරු කතානායකතුමනි
ගරු අග්‍රාමාත්‍යතුමනි
ගරු කතානායකතුමනි ප්‍රශ්න අංක ප්‍රශ්න A1 පිළිතුර මූලික ද්විතීක හා උසස් අධ්‍යාපනයේ භාවිතය සඳහා සම්මත පාඩම් පොත් පරිවර්තනය කිරීම ප්‍රසිද්ධ කිරීම බෙදා හැරීම හා විකිණීම ප්‍රකාශන හිමිකම් මිලයට ගැනීම අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පාඩම් පොත් ශබ්දකෝෂ කෝෂ ග්‍රන්ථ හා වෙනත් පොත් නිෂ්පාදනය ප්‍රසිද්ධ කිරීම බෙදා හැරීම හා විකිණීම මෙහි පොත් නිෂ්පාදනය යටතේ පෙළ පොත් ලිවීම සංස්කරණය හා මුද්‍රණය කිරීම දක්වා වූ කාර්යයන් ආවරණය වේ ශික්ෂණාධාර ශ්‍රව්‍ය දෘශ්‍ය හා වෙනත් උපකරණ නිෂ්පාදනය බෙදා හැරීම හා විකිණීම කියවන ද්‍රව්‍ය නිෂ්පාදනය උනන්දු කිරීම 2 පිළිතුර වර්ෂ 2020 1,312,442 2021 1,563,147 මේ විදියට ගරු කතානායකතුමනි සංඛ්‍යා ලේඛන කීපයක් තියෙනවා 22 23 24 25 පාසල්වල ඉතිරි වෙලා තිබ්බ පොත් නැවත භාවිතා කළ හැකි තිබූ පොත් සහ මධ්‍යස්ථ තානවල ඉතිරි කරලා තියෙන පොත් මම ඒක සභාගත කරනවා ප්‍රශ්නාංක 3 ඒ පිළිතුරුත් එතන සවිස්තරව එක් එක් අවුරුද්දේ එක් එක් වසරේ එක් එක් ස්ථානයේ තියෙන පොත් පිළිබඳව විස්තර තියෙනවා මම ඒක සභාගත කරනවා 2020 21 සහ 22 වර්ෂවල පෙළ පොත් ඇනවුම් කිරීම සඳහා දත්ත පද්ධතියක් නොතිබුණි පාසල් වෙත ලබා දුන් ඇනවුම් ලේඛනයක් මගින් පෙළ පොත් ඇනවුම් ලබාගෙන ඇත පාසල්වල හා මධ්‍යස්ථානවල ඉතිරිව තිබූ පොත් සංඛ්‍යාව වෙනම ලේඛනගත කර නොමැති බැවින් එම ප්‍රමාණ හා මුල්‍ය වටිනාකම ගණනය කළ නොහැක 2023 25 දක්වා පෙළ පොත් ඇනවුම් ලබා ගැනීම දත්ත පද්ධතියක් මගින් සිදු කළ බැවින් එම ගණනය සිදු කර ඇත ප්‍රශ්න අංක 4 පිළිතුර 2021 වර්ෂයට අදාළව 2020 දී පාසල් පෙළ පොත් මුද්‍රණයට වැය කළ මුදල 5,072,007,15,335 22 වර්ෂයට අදාළව 2021 දී පාසල් පෙළ පොත් මුද්‍රණයට වැය කළ මුදල 3,146,662,105 ප්‍රශ්නාංක 5 පිළිතුර ඔව් වර්ෂය ආරම්භයේදීම ඉදිරි වර්ෂය සඳහා පෙළ පොත් අවශ්‍යතාවය හඳුන්වා දී ඇති පෙළ පොත් ඇනවුම් කිරීමේ පරිගණක දත්ත පද්ධතිය හරහා ලබා ගැනීම එම දත්ත පද්ධතිය අනුව හා දැනට ගබඩාවල පවතින ඉතිරි පෙළ පොත් ප්‍රමාණය අලෙවි අවශ්‍යතාවය හා ආපදා තත්ත්වය වැනි අවශ්‍යතා සඳහා අවශ්‍ය විය හැකි ප්‍රමාණයන් අනුව ඉදිරි වර්ෂයට මුද්‍රණය කළ යුතු පෙළ පොත් ප්‍රමාණය තීරණය කිරීම ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන අතර පෙළ පොත් බෙදා හැරීම දක්වා ගතවන කාලය සැලකිල්ලටගෙන ප්‍රසම්පාදන කාල රාමුව සකසා ඒ අනුව ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම පෙළ පොත් මුද්‍රණය රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය හරහා සිදු කරන අතර එම ක්‍රියාවලියේදී මුලින්ම පාසල්වලට බෙදා දිය යුතු පෙළ පොත් හඳුනාගෙන ප්‍රමුඛතාවය අනුව මුද්‍රණය කිරීමට යොමු කිරීම පෙළපොත් බෙදා හැරීමේ කාර්ය කඩිනම් කිරීම සඳහා ප්‍රසම්පාදනය මගින් ප්‍රවාහන ආයතනයක් තෝරාගෙන උපරිම ලොරි රථ ප්‍රමාණයක් යොදවා ගැනීම හා බෙදා හැරීම් කාර්ය කාර්යක්ෂම කිරීම සඳහා අමතර සේවකීන් තාවකාලිකව බඳවාගෙන සේවයට යෙදවීම, ගබඩාවට පෙළපොත් ලැබෙන ආකාරය අනුව බෙදා හැරීම සඳහා සැලසුම් සකස් කර බෙදා හැරීම් කටයුතු කඩිනම් කිරීම. අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගේ පළමු අතුරු ප්‍රශ්නය. ගරු අගමැතිතුමියනි, දැන් පෞගිය කාලයේ මේ පෙළපොත් පිළිබඳව, ඒ වගේම මොඩියුල පිළිබඳව බරපතල විදිහට සාකච්ඡා කරා. දැන් අපිට තියෙන තොරතුරු අනුව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඉදිරිපත් කරපු මේ පෙළපත් එක්ක ඉදිරිපත් කරපු මේ මොඩියුල සියල්ලක්ම ඉවත් කරලා තියෙනවා. එතකොට මේ ඉවත් කරපු මොඩියුල වලට කොච්චර මුදලක් වැය වෙලා තියෙනවද? ඒ වගේ මේ මොඩියුල සඳහා ඒ මුදල් වැය කිරීම ඒ අපතේයාමක් නාස්තියක්, ඒ වගේ මේක විදිහට දූෂණයක් විදිහට පෙන්වන්න පුළුවන්. එතකොට මේ සම්බන්ධව වගකීම්තු මේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවද නැත්නම් වෙනත් පුද්ගලයෝද? එතකොට මේ මොඩියුල වලට වෙච්චි කෝටි 5ද 10ද අපි හරියට දන්නේ නැක එක සංඛ්‍යාලයකින් කියවෙනවා. ඒ පාඩුව අය කර ගැනීමට ඔබතුමියලා අමාත්‍යාංශයේ විදිහට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවාද?
කථානායකතුමනි, පෙළපොත් සහ මොඩියුල කියන්නේ දෙකක් නේ. එතකොට පෙළපොත් මුද්‍රණය කරපු පෙළපොත් බෙදා හැරලා තියෙන්නේ. හය වසරේ පළවෙනි යෝජිත ප්‍රතිසංස්කරණවල හය වසරේ පළවෙනි වාරයේ මොඩියුල තමයි ප්‍රින්ට් කරලා තියෙන්නේ. ඒවයින් සියල්ලම අපි ප්‍රතික්ෂේප කළත් නැහැ, අයින් කළත් නැහැ. අපි හය වසර 2027 ක්‍රියාත්මක කරන්න යෝජිතයි. 2027 ක්‍රියාත්මක කරනකොට ඒවා භාවිතා කරන්න අපි සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක මේ වෙලාවේ අපි අයින් කළවත් එහෙම ඒ විදියට ඒක පාඩුවක් වෙන විදියට කිසිම තීරණයක් අරගෙන නැහැ.
ගරු මන්ත්‍රීතුමා,
මගේ ප්‍රශ්නයට උත්තරේ හම්බුනේ නැහැ. මම හැවේ මොඩියුල ඉවත් කරපු මොඩියුල වලින් කොච්චර පාඩුවක් වෙලා තියෙනවද කියලා ගරු අමතුමිය මගේ පළවෙනි ප්‍රශ්නේම මට පැහැදිලි කරලා දෙන්න එක.
ගරු අග්‍රාමතුමිය,
කළා නැති නිසා පාඩුවක් වෙලා නැහැ.
ගරු අමා,
එතකොට මොඩියුල එකක් අත් දෙන්න කළා නැද්ද?
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා දෙවෙනි ප්‍රශ්නය
නෑ, මගේ ප්‍රශ්නෙට උත්තරේ නෑ.
ගරු කථානායකතුමනි, දෙවෙනි ප්‍රශ්නේද?
ඒ පළවෙනි ප්‍රශ්නේ මම හැවේ මොඩියුල ඉවත් කළා, ඔබතුමිය එකක්වත් ඉවත් කළා
නැද්ද?
පාඩුවක් වෙලාම නැද්ද?
ගරු අග්‍රාමතුමිය,
මොඩියුල ඉවත් පළවෙනි ප්‍රශ්නෙට මම ওই පිළිතුරු දුන්නා. තාම කිසිම පොතක් අපි ඉවත් කරලා නැහැ. මොඩියුල අපි ඉවත් කරලා නැහැ. 2027 අපි 6 ශ්‍රේණිය නැවත ආරම්භ කරනවා. ඒ මොඩියුල වල යම් ඒ මොඩියුල අපි පාවිච්චි කරන්න සැලසුම් කරගෙන යනවා. එක මොඩියුලයක තිබ්බ ප්‍රශ්නය, ඒක අපි ඒ මොඩියුලේ ගත යුතු පියවර මොකද්ද, ඒක කරෙක් කරන්න ගත යුතු පියවර කියන එකත් අපි තීරණය කරලා තියෙනවා. එතකොට මොඩියුල ඉවත් කළා නෑ ගරු කථානායකතුමනි.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා දෙවියන්,
ගරු අගමැති කථානායකතුමනි, පිටු ගලෝන එකට කොළ ඉරණකට ඉවත් කරනවාද? එමෙ නැත්නම් ඒකට මොකක්ද කියන්නේ මට පැහැදිලි
නෑ. ඒ
නිසා ඒක මම දන්නේ නෑ මොකක්ද ඒකට කියන කාරණේ. ඒ කියන්නේ ඉවත් කරත් පාවිච්චි නොකරත් දෙකම ඉවත් කරා හා සමානයි. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, දැන් 6 වසරට ගත්තාම මොඩියුලත් නෑ පෙළපොතුත් නෑ. දැන් 6 වසර ළමයින්ට මොඩියුල එකක් නෑ පෙළපොතුත් නෑ මෙලෝදියක් නෑ. 6 වසර ළමයින්ට දැන් පාරේ යන්නත් බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙන. අර මොකද්ද මේ කෙහෙල් මලක් දාලා? ඉතින් ඒ නිසා දැන් 6 වසර ළමයින්ට ශනිකව ඔබතුමාලා දෙන පිසඳුම මොකද්ද? අඩුම ගානේ ගිය අවුරුද්දේ පෙළපත හරි දෙන්න කටයුතු කරනවාද? 6 වසර ළමයින්ට දෙන්න කටයුතු කරන පෙළපත කවදද එන්නේ? දෙවෙනි වාරේවත් එනවද? ඒක මේ පෙළපතමද? එහෙම නැත්නම් ඒ හැර වෙන පොළොපෙත් තිබේද? එහෙම නැත්නම් පරණ පිටුව ගලවපු එක එනවද? මොකද්ද කියලා ඔබතුමියට පැහැදිලි කරන්න 6 වසර ළමයින්ට වෙනදී.
කථානායකතුමනි, මම දන්න විදියට නම් 6 ශ්‍රේණිය ළමයින්ට පාඩේ බහැලා යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකෝ 6 ශ්‍රේණිය ළමයින් කිසිම වැරද්දක් කළා නැහැ. පාරේ බහැලා යන්න බැරි මෙතුමන්ට. මෙතුමන්ලා කරපු ඒ හානිය නිසා තමයි දැන් පාරේ බහැලා යන්න බැරි කාටද කියන එක මුළු රටම දන්නවා. 6 ශ්‍රේණිය ළමයින්ට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. 6 ශ්‍රේණිය ළමයින්ට පාරේ බහැලා යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. සහ ඒ වගේම ගරු කථානායකතුමනි, හය ශ්‍රේණියේ පෙළපොත් අපි මේ වෙනකොට ප්‍රින්ට් කරලා ගබඩාවල තියෙනවා අපි බෙදන්න පටන් අරගෙන තියෙනවා පෙබරවාරි මාසේ මැද විතර වෙනකොට සියලුම පෙළපොත් අපි බෙදන්න සූදානම් කරලා තියෙනවා ඒ අතරතුර ගුරුවරුන් උගන්වන වැඩේ ආරම්භ කරලා තියෙනවා මොකද පෙළපොත් මේවා පරණ සිලබස් එක නිසා ඒවා උගන්වන්න හැකියාව තියෙනවා ගුරුවරුන්ට ඒ නිසා ඒ දරුවන්ට පන්ති කාමරය තුල සිද්ධ විය යුතු දේ සිද්ධ වෙමින් යනවා ඒ නිසා ඒ දරුවන්ට අසාධාරණයක් නොවි මේ අවුරුද්ද තුල ඔවුන්ගේ අධ්‍යයන කටයුතු කර ගන්න අපි වග බලා ගන්නවා ඒ සඳහා අපි ගත යුතු ක්‍රියාමාර්ග ගන්නවා
ප්‍රශ්න අංක 4 ගරු ශානික්‍යන් රාජපුත්‍රන් රාසමාණික මහතා නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යතුමාගේ ඇසීමට
මම අහනවා කතා නැතුමනි
ගරු
අමාත්‍යතුමා ප්‍රශ්න අංකය අයන්න 1 සහ 2 දෙකටම එක පිළිතුරක් තිබෙන්නේ දැනට නෙඩියමඩු ගම්මානය තුල 90%ක් ජල නල පහසුකම් ආවරණය කර ඇති අතර ජල සම්පන්තා 206ක සංඛ්‍යාවක් ලබා දී ඇත අනෙකුත් අය විසින් ඉල්ලීම් ඉදිරිපත් කර නොමැත උන්නිච්චිය ගම්මානය තුල 50%ක් ජල නල පහසුකම් ආවරණය කර ඇති අතර ජල සම්බන්ධන 217ක සංඛ්‍යාවක් ලබා දී ඇත ඉදිරි ප්‍රදේශ උස්බිම් සහිත ප්‍රදේශ වේ එම නිසා එකී ප්‍රදේශ දැනට පවතින බෙදා හැරීම් නල පද්ධතියෙන් ආවරණය කිරීමට නොහැකි වී ඇත පනේරුපාන් පංචේනේ වාතකල්මඩු පාවක්කොඩේ චේනේ යන ප්‍රදේශවල දැනට පවතින නල දීර්ඝ කිලීම තුලින් අවපීඩන තත්ත්වයේ හේතුවෙන් ජල සම්බන්ධ ලබා දිය නොහැකි වේ. අර රෝවට උන්නචිය වාරි මාර්ග වැවමගින් ලබාගෙන අනිකුත් ප්‍රදේශ සඳහා පානීය ජලය සපයනු ලබයි. නමුත් උන්නිච්චි ප්‍රදේශ සඳහා ව්‍යාපෘති ආරම්භයේදී ජල නල පහසුකම් ලබා දී නොමැත. නමුත් දැනට උන්නිච්චි ප්‍රදේශයේ 50%ක් ආවරණය වී ඇති අතර ජල නල සම්බන්ධතා 217ක් පමණ ලබා දී ඇත. ඉතුරු ප්‍රදේශ උස්බිම් වන අතර දැනට පවතින බෙදා හැරීම් නල පද්ධතිය මගින් ආවරණය කිරීමට නොහැකි වී ඇත. ආයන්නේ 1 මෙම ප්‍රදේශවල ජල නල දීර්ඝ කිරීම සඳහා දැනට පියවරගෙන ඇත. පැකේජ් ප්ලාන්ට් එකක් ඉදිකිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති අතර සැලසුම් හා ක්‍රම සම්පාදන කටයුතු සිදු වෙමින් පවතී. මෙමගින් මෙම ප්‍රදේශවලට පානීය ජලය ලබා දීම සිදු කළ හැකිය. ආයන්නේ 2 2026 නොවැම්බර් මාස මෙම ව්‍යාපෘති අවසන් වීමට නියමිත අතර ඉන් අනතුරුව උන්නිච්චි ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලිය හැකි බව වැඩිදුරටත් දන්වා සිටිමි. එයන්න ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා
ගෞරව සභානායකවරලේ ද ගෞරව අමචරවරලකින්ද තහවල් වළංගුවද තහවල් වළංගවරේ පෙට්ටිය නකර සංදේහම ඉක්ින්නට දෙනන්දි சொன்னால் උන්නිච්ච ප්‍රදේශத்திலே 50 வீதத்துக்கு அதிகமானவர்களுக்கு குடிநீர் வழங்கப்பட்டிருக்கின்றது ஆனா வழங்கப்பட்ட கனெக்ஷனுடைய எண்ணிக்கை 217 என்று சொல்கிறார் அப்ப அவருடைய கருத்தின்படி நான் கேள்வி எழுப்பியது உன்னிச்ச பவுனதீவு பிரதேச செயலகத்துக்கு உட்படுத்தப்பட்ட உன்னிச்ச பனியறுப்பான் வாதாக்கல்மடு பஞ்சேன இப்பாவக்குடிச்சேன நெடியமடு இப்படியான ஆயத்தியமலை இப்படி பல பிரதேசங்கள் இந்த பிரதேசங்கள்லேயே 50 வீதத்துக்கு அதிகமான அவர் சொல்றத பார்த்தா 200 பைப் லைன் இங்க கொடுத்திருக்கு 200 அங்க கொடுத்திருக்கென்றால் என்னுடைய கேள்வி என்னென்னு சொன்னால் கௌரவ அமைச்சர் அவர்களே பேக்கேஜ் சிஸ்டம் ஒன்றை ஏற்பாடு செய்து அதனூடாக நீங்கள் குடிநீர் வழங்க போறீர்கள் என்று சொல்றீங்க நீங்கள் ஆட்சிக்கு வந்து இப்போ ஒரு வருடமும் எத்தனையோ மாதங்கள் 9ஆம் மாதம் இருந்து பார்த்தா ஒரு வருடமும் 4 மாதங்கள் ஆகிவிட்டது 2 வரவு செலவு திட்டங்கள் முன்வைக்கப்பட்டு 2 வரவு செலவு திட்டங்களினூடாக முன்மொழியப்பட்டிருக்கின்றது அப்ப இந்த பிரதேசங்களிலே குடிநீர் வழங்குவதற்கு உங்களுடைய அரசாங்கத்திலே எந்த முன்மொழிவும் இல்லை நாங்கள் எதிர்காலத்தை செய்வோம் என்று சொல்றீங்க ஆனால் மணலாறு பிரதேசத்திலே சட்டவிரோதமாக கடந்த காலத்திலே குடியேற்றப்பட்டு வெளியோயா பிரதேசத்திலே குடியேற்றப்பட்ட பெரும்பான்மை சமூகத்துக்கு தண்ணி வழங்குவதற்கு 23,000 மில்லியன் ரூபாய் உங்களோட வரவு செலவு திட்டத்திலே முதலாவதே ஒதுக்குறீங்க அப்ப பெரும்பான்மை சமூகத்துக்கு சிங்கள மக்களுக்கு தண்ணி வழங்க வேண்டும் என்று சொல்லி சொன்னால் உங்களுக்கு காசு இருக்கு வவுனதீவு பிரதேச செயலகத்திலே தண்ணி வழங்குறது உங்களுக்கு காசு இல்ல திட்டம் இல்ல இதுல எந்த வகையில நியாயம் 4,000 பேருக்கு கியூலோயாலே விவசாயிகளுக்கு தண்ணி வழங்குறதுக்கு சொல்லி சொல்றீங்க இதுலே நான் நினைக்கிறேன் சுமார் ஒரு 10,000-15,000 பேருக்கு வழங்குறதுக்கு நீங்க ஒதுக்கி இருக்க 23,000 மில்லியன் ஒரு 10 வீதமான நிதி இருந்தால் போதும் அப்ப இது எப்படி நியாயம் என்றதை எனக்கு விளங்கப்படுத்துங்கள்
அமாத்தியதுமா
கதநாயகத்துமணி 150ක් கிலோ மம மே கியூவே மே ஹேம සියලුම ප්‍රදේශ වලින් 50ක් නෙමෙයි නිශ්චිතව මේ පිළිතුරේ තිබුණා නෙඩියමඩු ගම්මානය තුල 90ක් ජලනල පහසුකම් ආවරණය කළ තියෙනවා සම්බන්තා 206යි. උන්නිච්ච ගම්මාන තුල 50ක් ජලනල පහසුකම් ආවරණය කළ තියෙනවා සම්බන්තා 217යි. පණිරුප්පාන් පංචේනී වාතකල්මඩු පාවකෝඩිච්චේනී ඒ ප්‍රදේශ වලට දැනට වතුර දීලා නැහැ. නමුත් එතුම කියන්නේ අපි මුකුත් කළා නැහැ කියලා. නමුත් මේ පැකේජ් ප්ලාන්ට් එක හදන්න රුපියල් මිලියන 30ක් වෙන් කළා. ටෙන්ඩර් එක ප්‍රදානය කළ තියෙනවා 2025 9017. ඊට පස්සේ ඉතුරු ඒවා ජල ගබඩා ටැංකිය පොම්පාගාරය ඉදිකිරීමට හා අදාළ සිවිල් කටයුතු වලට ඒවට අදාළ මේ ප්‍රොකියුමන්ට් වැඩ ප්‍රසම්පාදන කටයුතු සිද්ධ වෙමින් තිබෙනවා. ඒ වගේම තමයි පොම්ප සවිකිරීම සහ ඉතුරු වැඩ කටයුතු. ඒකයි මම පිළිතුරු දුන්නේ 2026 නොවැම්බර් මාස වෙනකොට ව්‍යාපෘති අවසන් වීමට නියමිතයි කියලා. මේක මීට කිව් දාහක මෙතන පැකේජ් ප්ලාන්ට් එකක් ඉදි කරන්න මේ අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
ගෞරව සභානායකවරලේ නාන් ගෞරව අමෙච්චරයි අන්බාහ අලෙකින්රෙන් මට්ටකලප මාවට්ටේතකොර විජය මුණ්ඩේ நீங்கள் மேற்கொள்ளுங்கள். இந்த பாராளுமன்றத்திலே நான் நிக்கிற கடந்த நவம்பர் மாதத்திலே இருந்து குடிநீர் வழங்குவதே, குடிநீர்ன்றது மனிதனுடைய ஒரு அடிப்படை தேவை. இந்த குடிநீர் வழங்குவதை பற்றி பல சந்தர்ப்பங்களில் இந்த பாராளுமன்றத்தில் நான் பேசியிருக்கின்றேன். இன்று நீங்கள் உன்னிச்சையை பற்றி சொல்றீங்க, உங்களுக்கு வழங்கியிருக்கிற தகவல் தவறு. ஒட்டுமொத்த உன்னிச்சையிலே 50% நீங்கள் தண்ணி வழங்கியிருக்கிறீங்கன்னு சொல்றீங்க, 217 கனெக்ஷன் சொல்றீங்க. சரி, அதை நான் வாதிட வரவில்லை. ஆனால் ஏறாவூர் பட்டு பட்டிப்பல போரதீவுப்பட்டில் காக்காச்சேட்டு இப்படி பல பிரதேசங்களிலே குடிநீர் வழங்குவதற்கான, அதாவது வி கான் ஈவன் சீ இன் த ஹொரைசன் அ ப்ராப்பர் பிளான் டு ப்ரொவைட் ட்ரிங்கிங் வாட்டர் டு தீஸ் ஃபேமிலிஸ். அந்த அடிப்படையிலே நான் என்னுடைய அன்பான வேண்டுகோள், நீங்கள் மாவட்டத்துக்கு ஒரு விஜயத்தை மேற்கொண்டு உங்களோட ஆபீசர்ஸை அழைத்து, இதில் சில இடங்கள் இருக்கின்றது அம்பாறை மாவட்டத்தினூடாக தண்ணி வழங்க வேண்டும் என்று சொல்றார்கள். சில இடங்கள் இருக்கின்றது நீங்கள் குறிப்பிட்டது போல உயரம் கூட. அப்ப அது எல்லா இடத்துக்கும் வேறு வேறு வகையான பேக்கேஜ் மாடல் ஒன்று நாங்கள் செல்லாடி கம்யூனிட்டி வாட்டர் சப்ளை சர்வீஸ் ஒன்றை செய்து அதை பிரதேச சபையில் ஒப்படைக்க வேணும். என்னுடைய கேள்வி என்னென்று சொன்னார் கௌரவ அமைச்சர் அவர்களே, 23,000 மில்லியன் கியூலோயாக்கு தண்ணி கொண்டு போறதுக்கு ஒதுக்கணும் உங்களுக்கு 4,000 பேருக்கு, ஏன் மட்டக்களப்புல இருக்கிற மக்களுக்கு குடிநீர் வழங்குறதுக்கு அதே நிதியை நீங்கள் ஒதுக்க முடியாது? இதுதான் என்னுடைய கேள்வி. இரண்டால், ஏன் எங்களுடைய மக்களுக்கு குடிநீர் சம்பந்தமான ஒரு அடிப்படை தேவை, இதுக்கு நிதி இல்லை? அரசாங்கம் உங்களுடைய பிரதேச அபிவிருத்தி குழு தலைவர் இருக்கின்றார், அவர் போராடங்கள்ல இலங்கை தமிழிசை கட்சியை பற்றி பேசிக்கொண்டு போறார். அவங்களுடைய ஊழல் குடும்பத்தோட சம்பந்தப்பட்டவருடைய ஊழலை பற்றி நாங்கள் பேச வரவில்லை. அவர் இங்க அவர் தான் கூட பேச வேணும். ஏன் கியூலோயா திட்டத்துக்கு நிதி ஒதுக்கக்கூடிய அரசாங்கத்துக்கு, ஏன் ஒரு கம்யூனிட்டி வாட்டர் சப்ளை ப்ராஜெக்டுக்கு நிதி ஒதுக்க முடியாதுன்றதான் என்னுடைய கேள்வி. நன்றி.
ගරු අමාත්‍යතුමා,
කතානායක තුනේ ඉස්සගේ ප්‍රශ්නේ පැහැදිලි. එතුමා අහන්නේ උන්නිච්චය ගැන, කියන්නේ කිවුල්ලෝය ගැන. කිවුල්ලෝයට මිලියන 23,000ක් වෙන් කළා නෑ අංකයක. කිවුල්ලෝය ජලාශය හදන එකේ එක කොටසක් පමණයි පානීය ජලය, අනිත් ඒවා කෘෂිකාර්මික කටයුතු සහ අනිකුත් කටයුතු. මේ කියන ප්‍රදේශයට ඇත්තටම ජලය ගන්න අපිට තියෙන්නේ වාලච්චේනේ ජල සම්පාදන ව්‍යාපෘතිය. වාලච්චේනේකට ඒකට වතුර ගන්න තියෙන්නේ රූගම් කිතුල් ව්‍යාපෘතියේ. නමුත් රූගම් ජලාශය දැනට වතුර ගන්න බෑ, ඒකට මුන්දෙනියාරු ජල ව්‍යාපෘතිය එන්න ඕනේ. ඔව් නෑ නෑ, මුන්දෙනියාරු එකට ප්‍රිලිමිනරි ඩිසයින් කරන්න ඕනේ. ඒකට අදාළ මුදල් වෙන් කළා තියෙනවා. මුන්දෙනියාරු ව්‍යාපෘතියට අදාළ මූලික කටයුතු ආරම්භ කළා තියෙනවා. මූලික කටයුතු ආරම්භ කරාට පස්සේ තමයි ඒ අදාළ ෆන්ඩින් ඒජන්සිකත් එක්ක අපිට ගිවිසුමට යන්න වෙන්නේ. ඒ නිසා මුන්දිනිය ජලාශ ව්‍යාපෘතියට අදාළ මූලික කටයුතු අපි ආරම්භ කළා තියෙනවා. ඒවා කාලය තිස්සේ නතර කරලා තිබුණේ, ආරම්භ කළා තියෙනවා. ඉතින් එතෙක් ඒ ව්‍යාපෘතිය කල් යන හින්දා තමයි මෙතන මීට කිව් 1000ක පැකේජ් ප්ලාන්ට් එකක් හදන්නේ. ඊට පස්සේ අපි තව දුරටත් කල් ගියොත් මේ මුන්දිනියාරු ව්‍යාපෘතිය, ඒකට අවුරුදු දෙක තුනක් යනවා, ජලාශයක් නිකන් ඉදිරිය ගන්න බෑ, ජලාශ දෙකක් ඉදිරිය ගන්න තියෙනවා. තවත් 1000 මීටර් පැකේජ් ප්ලාන්ට් එක ඉදි කරන්න මෙතන සැලසුම් කළා තියෙනවා. අර බාලච්චේනේ අපේ සමස්ත අර මෙගා ප්‍රොජෙක්ට් එකෙන් වතුර එනකම්, ඒ නිසා ඒකට උත්තරයක් විදිහට තමයි අපි මුදල් වෙන් කළා තියෙන්නේ. ඒක මේ නොවැම්බර් මාසේ අවසන් කරන්න නියමිතයි. බොහොම ස්තුතියි.
ප්‍රශ්න අංක 5, ගරු රෝහණ බණ්ඩාර මහතා, කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
ඔව්, ප්‍රශ්න අංක 5 අහනවා ගරු කතානායකතුමනි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, මන්ත්‍රීමාගේ ප්‍රශ්නේ අයන්න එක තිරප්පණි මීවැල්ලව සේනකපුර යාය අමුණ පිළිබඳව අහන්නේ. පිළිතුර ඔව්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පණි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසියට අයත් මීවැල්ලව ගාමිණිධාරී වසමේ සේනපුර අමුණ නමින් අමුණක් ඉදිකර ඇත. රෝම ඉලක් දෙක එම අමුණ ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල කොපමණද? අමුණ ඉදිකිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රතිපාදන යටතේ 2023 වර්ෂයේ රුපියල් 94,12,722ක්ද 2024 වර්ෂයේ රුපියල් 2,30,20,600ක්ද වශයෙන් වැය කර ඇති මුළු මුදල රුපියල් 3,24,33,372ක් වියදම් කරලා තියෙනවා. ප්‍රොම 3 පිළිතුර ඔව්. පිළිතුර අමුණ තුළින් ප්‍රතිලාභ ලබන ගොවි පවුල් සංඛ්‍යාව 70ක් පමණ වෙනවා. ඊළඟට රෝමිලක්ක 4 පිළිතුර අමුණ මගින් ජලයේ සැපයෙන කුඹුරු ඉදම් ප්‍රමාණය අක්කර 120ක් පමණ වෙනවා. ඊළඟට ආනවා මෙම අමුණ හේතුවෙන් කුඹුරු වලට වැලි පිළිම හේතුවෙන් ගොවින් දුෂ්කරතාවයට පත් වෙලා තියෙනවද කියන කාරණේ. ඔව්. පිළිතුර ඔව්. එසේනම් එම ගැටලුව විසඳීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? පිළිතුර පුවත්පත් වාර්තාවක පළ වූ මෙම කරුණ සම්බන්ධයෙන් ගෝජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් ප්‍රාදේශීය ඉංජිනේරු හා තාක්ෂණ නිලධාරි විසින් සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂාවේදී මෙම අමුණේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ගෙන එන ලද වැලි කුඹුරු අසල ගොඩගසා තිබූ අතර වර්ෂාව සමග එම වැලි ගොඩවල් ඒ අසල ඇති ලියද්දකට ගසා ගොස් ඇති බව තහවුරු කර ඇත. එම වැලි මේ වන විට ඉවත් කර ඇති අතර අමුණ ඉදිකිරීම හේතුවෙන් වැලිපිලි කුඹුරුවලට හානි නොවන බව තහවුරු වී ඇත. මෙම ඉදිකිරීමෙන් පසු කුඹුරුවලට හානි නොවන බව අමුණ අවට කුඹුරු වගා කරනු ලබන ගොවීන් විසින් ලිඛිතව ප්‍රකාශ ලබා දී ඇත. මේ ආ යන්න පිළිතුර අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු ඇමතුමනි, මං හිතන්නේ හොඳ ව්‍යාපෘතියක්. නමුත් මේකේ ගැටලිලක් තියෙනවා. මේ ගොවි සංවිධාන දෙකක් අතර තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මං හිතන්නේ මේ අමුණෙන් පළ ප්‍රයෝජන ගන්න ගොවි සංවිධානයේ කට්ටිය මේකට කැමති වගේම ඒරු වැල සම්බන්ධව ඒ ගොවි සංවිධානයේ අය මේකට විරෝධතාවය පළ කරන්නේ. මං හිතන්නේ ඒ අය කුඹුරුවට ජල ගැලීම් සිද්ධ වෙනවා කියන කාරණෙත් එක්ක දැන් නම් ඒක සෑහෙන දුරට පියවගෙන ගිහින් තිනවා. ඒ වගේම මේ කන්න වෙනකොට නැවතත් සමස්තයක් විදිහට රටරම මුණ දුන්න කාරණේදී මේ ගොවි සංවිධාන දෙකේම කුඹුරුවලට නැවත වැලි ගහලා තියෙනවා. ඒ නිසා ඒක නැවත මතු වෙනවා. ඒ කට්ටිය දැන් නම් පිළි අරගෙන තියෙනවා මේක සමස්තයක් විදිහට වෙච්ච කාරණයක් කියලා. නමුත් අර යට තිබිච්ච ප්‍රශ්නයක් එක්ක හින්දා නැවතත් ඒ කාරණේ මතු වෙමින් තියෙනවා. ඒ නිසා මේක ප්‍රායෝගික ඔබතුමාලා මේ කියන කාරණේ පිළිබඳව නැවත සොයා බැලීමක් කරනවා නම් හොඳයි කියන කාරණේ වගේ මං හිතන්නේ මේකන්නේ ඒ ගොවි සංවිධානවල ජනතාවගේ කුඹුරුවලට වැලි ගහලා පූර්ණ හානි වලට යම්සි ප්‍රමාණයක වන්දිහා පූර්ණ හානි කියලා හඳුනාගත්තු පිරිසකට විතරක් වන්දි දීලා තියෙනවා. එතකොට හැබැයි පූර්ණ හානි නෙවෙයි අර්ධ හානි කියලා ගත්ත අයගෙත් සමස්ත සමහර තැන්වල ලියදු පිටින්ම වැලි වලට ගහලා යට වෙලා තියෙනවා. එතකොට ඒව දාලා තියෙන අර්ධ හානි කොට. එතකොට මේ අයටත් අර හානියම සිද්ධ වෙලා ඒකට නැවත ඒව අයින් කරලා පිරිවැයක් දරලා මං හිතන්නේ පූර්ණ හානි සිදු වෙච්ච අයට වැඩිය අර්ධ හානි විශේෂයෙන්පත් වෙච්ච අය විශාල පිරිවැයක් දරමින් කටයුතු කරමින් ඉන්නවා. එතකොට ඒ අයට මේ වන්දි ලබා දීම දැන් ඔබතුමාලා ප්‍රතික්ෂේප කරලා තියෙනවා අර්ධ හානි වලට වන්දි ලබා දෙන්නේ නැහැ කියලා. එතකොට මේක සාධාරණ නොවන බවයි ගොවි සංවිධාන නිලධාරි මහතුන් වගේ ගොවීන් අද මැසිලිනා ගන්න නිසා මේ පිළිබඳව ඔබතුමාලා අවධානය යොමු කරලා මේ අර්ධහානි විදියට විගණන එකක පුරෝකථනයක් කරලා මොකද්ද අර්ධහානි කියන කාරණේ පිළිබඳව හරි අවබෝධයක් ලබා දීලා මේ සඳහා ගොවින්ට වෙච්ච අසාධාරණ නැත්නම් වෙච්ච හානියට වන්දිපූර්ණයක් කිරීමට ඔබතුමාලා ඉදිරියේදී කටයුතු කරනවාද කියන එක තමයි දැනගන්න ඕනේ.
නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු මන්ත්‍රීතුමා, අමුණට අදාළව ගත්තොත් ඉන්න වජිර ගොවි මහත්මයා, සුසන්ත විජේරත්න ගොවි මහත්මයා, රත්නපාල ගොවි මහත්මයා, නිල්මන් විජේරත්න ගොවි මහත්මයා ඇතුළු කණ්ඩායමකගෙන් මම තොරතුරු වෙනම පෞද්ගලික මට්ටමෙන් උත්ගත්තා. ඒ ගොවි ජනතාවත් යමුණ සම්බන්ධයෙන් අර කියන කාරණේට අදාළව තොරතුරු ඉදිරිපත් කළා. ඒ යමුණ සම්බන්ධයෙන් වෙන ගැටලු තිබෙනවා නම් කෘෂි කර්ම කමිටුවේ සාකච්ඡා කරලා සම්බන්ධීකරණ කමිටුවේ සාකච්ඡා කරලා අපිට ඊට අදාළ නිර්දේශයන් එවනවා. ඊට අදාළව අමාත්‍යාංශ විදිහට අපිට මැදිහත් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට වන්දි සම්බන්ධ කාරණේදී ගත්තොත් එහෙම ඇත්තටම මීට පෙර වන්දි ලබා දුන්නේ භෝග 6කට පමණයි. හැබැයි මෙවර අපි ආණ්ඩු විදිහට එළවලු භෝග සියල්ලම කෙසෙල් අන්නාසි පැණිකොමඩු ඇතුළු පරතුරු වර්ග ඒ වගේම අර කීප භෝග 6 ඒ වගේම සත්තුන්ට වෙන හානි මේ සියල්ලටම වන්දි ගෙවන්න තීන්දුවක් ගත්තා. ඒ වගේම තමයි වන්දි මුදලත් වැඩි කරා. දැන් කලින් වන්දි ගෙවපු ක්‍රමයට ගෙවුවා නම් අක්කරයකට හම්බෙන්නේ පළගොයම හානි වෙච්ච නිසා ඇත්තටම රුපියල් 16,000යි වී ගොවියට. හැබැයි දැන් මේවර රුපියල් 60,000 ගොවියට හම්බෙනවා. ඉතින් ඒ අනුව අපි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ගොවියට මෙම වන්දි මුදල් ලබා නොදෙන තැනට අදාළව හේතු හොයනවා වෙනුවට ලබා දීමට අදාළ හේතු එකතු කරමින් ලබා දෙන තැනට අදාළ මේ කාරණා ටික සම්පූර්ණ කරලා දෙන්න කියන කාරණේ තමයි අපි මෙතන උපදෙස් දුන්නේ. පැහැදිලිවම ඒක අපි උපදෙස් දුන්නා. ඉතින් ඒ අනුව ඒවපු හැම එකටම වන්දි මුදල් ලබා දෙනවා. මුදල් මෙලා තියෙන මේනකොට මේකේ 90%ක් විතර වන්දි ලබා දීලා ඉවරයි. ඉතුරු ටිකත් ලබා දෙනවා. ඉතින් ඒ තත්ත්වය තුල තව වන්දි ලැබිච්ච නැති තැන්වල ඒ සම්බන්ධයෙන් ඊට අදාළව ලැබිලා තියෙන මුදල් වෙන නිදහස් කරන්න පුළුවන්. ඊළඟට අර්ධ හානි සම්බන්ධයෙන් එවලා තියෙන එකට අදාළව ඒකෙදී අනිවාර්යෙන් මේ ගොවි ජනතාව සම්බන්ධයෙන් ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා.
ගරු මන්ත්‍රීතුමා,
ගරු ඇමතිතුමනි, මං හිතන්නේ ඔබතුමා කියන ආකාරයෙන් නම් වන්දි ලබා දීමේ ගැටලුවකුත් නැහැ කියන කාරණේ තමයි කියන්නේ. නමුත් ගිය කන්නේ ඉඳලම තව වන්දි ලබා දීම ක්‍රියාත්මක වෙලා නැහැ. අර්ධ හානි සම්බන්ධව නම් මේ වෙනකොට කිසිදු ක්‍රියාමාර්ගයක් ගරු ඇමතිතුමනි අරගෙන ක්‍රියාත්මක වීමේ අත්‍යවශ්‍යතාවයක්වත් නැහැ. ඒ වගේම ගොවි මහත්තුරුන්ට මං හිතන්නේ පොහොර සහන ආධාරයේ දෙවෙනි කොටසත් ලැබෙමින් පවතින්නේ නැහැ. තවම විශාල පිරිසකට අනුරාධපුරේ ගත්තාම හෙක්ටයර් 80,000කට විතර තාම ලැබිලා නැහැ. ඒකේ පළවෙනි කොටසත් හෙක්ටයර් 10,000කට විතර වගේ තාමත් ලැබිලා නැහැ. ඒ වගේම දැන් අද මේ කාරණාත් එක්ක ගංවතුරත් එක්කම අපි දැක්කහම දැන් මේ හානි මේ ප්‍රදේශයේ ඇතුළු සියලුම විශාල වශයෙන් කුඹුරු වලට කහ රෝගයක් ඇවිල්ලා තියෙනවා අද වෙනකොට. ඔබතුමාට මම හිතන්නේ දැනුවත් වෙලා ඇති. ඒක මේක තාම හඳුනාගෙන නැහැ. මේක දිලීරයක්ද, ක්‍රුමිනාස් කුමි ඌදුරක්ද, නැත්නම් පසේ යම් කිසි වීමක්ද කියන එක පිළිබඳව තාම පරීක්ෂණයක් කරලා හරි නිගමනයක් ඇතුව ගොවින්ට නිසි උපදේශයක් ලබා දීලා නැහැ. මේකට ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියන. එතකොට ඔබතුමාලා ඔය කියන හානි විදිහට මේකත් ගංවතුර නිසාම වෙච්ච කාර්යයක් තමයි මේ කහ ඌදුරට මේ රටේ සමස්ත වගේම ගොවි ජනතාව මුහුණ දෙමින් ඉන්නේ. නිසා මේකේ අස්වැන්න මොන ප්‍රමාණයකින් මේක ඉදිරියේදී හානි වෙයිද, අස්වැන්නට කොච්චර බලපායිද කියලා ගොවි විශාල තේරුම් ගන්න බැරුව තාම ඉන්න කොච්චර අස්වැන්නේ බලවීමක් වෙයිද කියලා. ඒ නිසා මේ පිළිබඳව ඔබතුමාලා මේ කහ රෝගය පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවද? මේකෙන් හානියටපත් වුණොත් මේක නිසා අස්වැන්නට යම්කිසි බලවීමක් වුණොත් මේ අයට යම්කිසි සහන ආධාරයක් ලබා දීමට ඔබතුමාලා කටයුතු කරනවාද කියන එක මම හිතන්නේ අර
ගරු නියෝජ්‍ය
ඔබතුමාලා අර කියනවා වගේ නැතුව ප්‍රායෝගිකව ඉෂ්ට කරලා දෙන්න. තවත් මම හිතන්නේ ඔබතුමා අනිත් පැත්තෙන් කිව්ව අනිකුත් භෝගවලටත් වන්දි ලබා දීම ක්‍රියාත්මක කරනවා කියලා. හැබැයි තාම බඩියෙන් වලට අනිකුත් කිසිම දෙයකට තාම වන්දි ලබා දීම ක්‍රියාත්මක වෙලා නැහැ.
මේ ප්‍රායෝගික තත්ත්වය තමයි මම කිව්වේ. ඒ නිසා මේ වෙනකොට වන්දි මුදල් එළවලු ඇතුළු ඒ භෝගවලට වන්දි මුදල් 90%කට වැඩිය මේනකොට ගෙවල අවසානයි. මුදල් අනිත් අයට සම්පූර්ණයෙන් නිදහස් කරලා තියෙන මුදල් තියෙනවා. දිසික් වලට මුදල් ලෙවලා තියෙනවා. ඒ වගේම සත්තුන්ට හානි වෙච්ච වට හරකෙක් මරුණා නම් ලක්ෂ 2ක් දෙනවා. හරක් පහක් නැති වුණා නම් ලක්ෂ 10ක් දෙනවා. එතකොට එළුවෙකුට 20,000ක් දෙනවා. ඌරෙකුට 20,000ක් දෙනවා. කුකුලටත් දෙනවා. මේම කලින් එහෙම දීලා නැහැ. මේ සල්ලි නිදාස් කරලා තියෙන්නේ. දිස්ත්‍රික් වල මේ සල්ලි එවලා තියෙන්නේ. අනිකුත් වන්දි මුදලු සම්පූර්ණයෙන්ම සල්ලි එවලා තියෙන්නේ. ඒ දයිවා ගැන ගැටලුවක් තියාගන්න අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි පෝර මුදල් ගත්තොත් එහෙම පෝර මුදල් සම්පූර්ණයෙන්ම නිදාස් වෙලා තියෙන්නේ පළවෙනි මුරේ පෝර මුදල් මේ වෙනකොට 95%කට වැඩියෙන් යොදලා තියෙනවා දාලා ගිණුම් ගත කරලා තියෙනවා. ඉතුරු මුදල් ටිකක් මේ වෙනකොට ගිණුම් ගත කරගෙන එනවා. ඒ නිසා ඒ ගොවි ජනතාව කලබල වෙන්න අවශ්‍ය නැහැ. ගොවි ජනතාවට අවශ්‍ය පෝර මුදල් ටික අනිවාර්යෙන්ම ලැබෙනවා. ඉතින් පෞගේ කාලේ ගත්තොත් එහෙම අපි කුපනිසලම ගත්තොත් 4000 ගණනක් හිගයි. ඉහිගිය තියාගෙන තමයි වැඩ ගොඩක් වැඩි වුණා. වන්දි ලබා දෙන අනම්මන කටයුතු ගොඩක් වැඩි වුණා. ඒ තත්වයන් ඇතුලේ තමයි නිලධාරීන් ඇත්තටම නිවාඩු මොකක්වත් නොතක වැඩ කෙරේ. ඉතින් ඒ වැඩ කරපු තත්වයන් ඇතුලේ තමයි මේක අපි විග්‍රහ කරගන්න ඕනකම තිබෙන්නේ. ඊළඟට ඔබතුමා මතක කරපු කාරණේ කහලෙදී ඇත්තටම ගොයමට මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. මේක පිළිගන්න කාරණයක් දෙපාර්තමේන්තු විදුලි කුෂ්කර්ම දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය මේකට යොමුලා තියෙනවා. අපේ දෙපාර්තමේන්තු නිලධාරීන් අපේ AI මහත්වරු මේකට ඊට අදාළව නිසියාකාරව මැදිහත් වෙමින් ඉන්නවා. ඒ තත්ත්වය තුළ කොහොම නමුත් ගොවි ජනතාවට මේ කිසියම් කාරණාවක් තුළ නැවත වතාවක් ආපදාවට පත් වුණොත් හානියක් වුණොත් එීම ඒ ගොවි ජනතාව තනි කරන්නේ නැහැ. ඒ ගොවි ජනතාවට අනිවාර්යෙන්ම රජයේ විදියට ඊට අදාළ වගකීම් විදියට අපි ආණ්ඩුවක් විදියට මැදිහත් වෙනවා. ගොවි අතරමං කරන්නේ ඔබතුමා වන්දිගෙන කිව්වා අපි ආණ්ඩුව බාර ගන්නකොට ඊට කලින් තිබුණු යලකන්නේ වන්දික වෙලා තිබුණේ නැහැ කෘෂි ශක්ෂණ මණ්ඩලෙ. අපි පළමුවම කෙරුවේ ආණ්ඩුව බාරගෙන ඒ ගෙවපු නැති වන්දි මුදල් ගෙවපු එක. ඊට පස්සේ ඉතිහාසයේ පළවෙනි වතාවට මහකන්නේ අවස්ථා දෙකක් හානි වුණා. ඒ අවස්ථා දෙකේ පළවෙනි හානිය මහකන්න ගත වෙන්න කලින් වන්දික වෙලා ඉවර කළා. ඒක ගොවියෝ දන්නවා. ඊළඟට නැවත ආය හානි වුණා. ඒ හානිය වන්දි ගෙව්වා යලකන්න ලබන්න කලින්. මේක ඉතිහාසයේ පළවෙනි වතාවට කෘෂි ශක්ෂණ මණ්ඩලය මේකට සාක්ෂි දරනවා. ඒ නිසා ඒ අදාළ ගොවි ජනතාවට වන්දි මුදල් අපි නිසියාකාරව ලබා දීලා තියෙනවා. ඒ නිසා ගොවින්ට නැවතත් මම අවසාන වශයෙන් කියන්නේ වන්දි ලබා ගැනීමට සුදුසුකම් ලබන සියලුම ගොවි ජනතාවට ඒත අදාළ ගැළපෙන වන්දි මුදල් ලැබුණේ නැති ගොවි ජනතාව තව ඉන්නම සුළු පිරිසක් එයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ වගේම තමයි පෝර මුදල් අනිවාර්යයෙන්ම ඊට සුදුසුකම් තියෙන සියලුම ගොවි ජනතාවට නියත වශයෙන්ම ලැබෙනවයි කියන කාරණේ මේ වෙලාවේ සාධික කරලා ප්‍රකාශ කරනවා.
ප්‍රශ්න අංක 6 ගරු කින්ස් නෙල්සන් මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ඇසීමට. ප්‍රශ්න අංක 7 ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ඇසීමට.
මම අහන කරු කතා නැතුව.
ගරු නියෝජ්‍ය අමාත්‍යාංශතුමනි පිළිතුරු ලබා දෙනවා. ගරු මන්ත්‍රීතුමා අහන පළවෙනි ප්‍රශ්නේ අයන්නේ අංක 1 2010 ජූනි මාස 5 වෙනි දින රාජ්‍ය පරිපාලන චක්‍රලේක 22/99 ඒකේ 1 වන සංශෝධනයට තමයි මේක ලබා දීලා තියෙන්නේ. ප්‍රශ්න අංක 2 අයන්නේ 2 රාජ්‍ය පරිපාලන චක්‍රලේක අංක 22/99 යටතේ නිකුත් කරන ලද බලපත්‍ර පිළිබඳ තොරතුරු 2015 වසරේ සිට පරිගණකගත කර ඇති බැවින් ඒ අනුව ඒ වසරේදී නිකුත් කරන ලද බලපත්‍ර ප්‍රමාණය මෙන්න මේ පහත සඳහන් පරිදි තමයි දැක්වෙන්නේ. 2015 අවුරුද්දේ 167යි, 2016 අවුරුද්දේ 226යි, 2017 260යි, 2018 380යි, 2019 490යි, 2020 392යි, 21 342යි, 2022 154යි, 2023 385යි, 2024 729යි, 2025 563යි. එතකොට ප්‍රශ්නාංක 3 1999 ඔක්තෝබර් 8 දින රාජ්‍ය පරිපාලන චක්‍රලේක 22/99 ඇතුළත් තනතුරු සහ එම චක්‍රලේකයට කලින් කලට නිකුත් කරන ලද සංශෝධන මගින් ඇතුළත් කරන ලද තනතුරු දරනු ලබන්නන් මෙම බලපත්‍ර සඳහා සුදුසුකම් ලබනවා. රාජ්‍ය පරිපාලන චක්‍රලේක 22/99 යටතේ සහනදායි මෝටර් රථ බලපත්‍ර සඳහා සුදුසුකම් ලබන තනතුරු කලින් කාලට සංශෝධනය කරනු ලබනවා. ඒ අනුව සංශෝධනය කරන ලද චක්‍රලේක අංක සහ සංශෝධිත දිනයන් විශාල වගුවක් තියෙනවා. ඒක මම සභාගත කරනවා දැනගැනීම සඳහා. ඊට අමතරව ආපස්නේ අංක 1ට පිළිතුරු වෙන්නේ ඔව්. අංක 2ට ඉහත අංක 190 මේක අදාළ වෙන්නේ නැහැ. ඊට පස්සේ අංක 3 කියන එකටත් අංක 190 ඒක අදාළ වෙන්නේ නැහැ. අංක 4 කියන එකටත් අංක 190 අදාළ වෙන්නේ නැහැ. අංක 5ටත් අංක 190 අදාළ වෙන්නේ නැහැ. සහ අංක 6ටත් අංක 1ට ලබා දීලා තියෙන පිළිතුර අනුව ඒක අදාළ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඈ කියන එකට පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමා,
ගරු එමතුමා, මම විශේෂයෙන්ම අහන්න කැමතියි, දැන් අපි හැම අවුරුද්දකම මේ පෞගිය කාල වකවානුවේ අපේ රාජ්‍ය සේවකීන්ට, විශේෂයෙන් රජයේ ඉහළ තනතුරු දරන නිලධාරීන්ට මේ වාහන පර්මිට් එක ලබා දීම ගත්තෙන් පස්සේ ඔබතුමා දුන්න වර්ෂත් එක්ක උපරිම ගිල තියෙන්නේ අවුරුද්දට 725යි. එතකොට මේ වෙනකොට මේ නොලැබීම නිසා දැනටමත් සුසුකන් ලබන රජයේ නිලධාරීන් ඉන්නවා 20,000කට ආසන්න ප්‍රමාණයක්. ඒ වගේම දැනට මේකෙන් විශ්‍රාම ගිල්ල ඉන්නේ ඇත්තටම 1900ක් විතර ප්‍රමාණයක් තමයි දැනට ඉන්නේ. ඉතින් මම අහන්න කැමතියි මූලික වශයෙන් මොකද හේතුව මේ අයට ප්‍රශ්නයක් විදිහට ඇතිලා තියෙනවා. මොකද ඔවුන්ට තමන්ගේ කාලවකවානුව තුළ වැඩ කරන කාලවකවානුව තුළ දෙවරක් පමණයි මේම පර්මිට් එකක් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් අවුරුදු ගාණක් වැඩ කරලා සේවය කරලා දැනටත් විශ්‍රාම ගිහිල්ලා ඉන්නවා 1900ක්. අපි මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මූලික පියවරක් විදිහට ප්‍රමුඛතාලේඛනයක් අනුව වැඩ කරනවා නම් මේ විශ්‍රාම ගිහිල්ලා ඉන්න 1900ටවත් අඩුතරමේ පළවෙනියෙන් පටන් අරගෙන අඩුතරමේ මාසෙකට 100 ගානේ දුන්නොත් ඔබතුමාලා සෑහෙන කාලයක් අපිට මේක අරගෙන ගිහිල්ලා අඩුතරමේ මේ එන ප්‍රෙෂර් එකේ අර යන මේ ඩොලර් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම දෙවන කාරණේ තමයි ඒකත් එක්ක පිටරටවල විශාල පිරිසක් ඉන්නවා. පිටරටවලින් ඒ අයගේ නෑදෑයෝ නැත්තම් තමන්ගේ දුවල පුතාල ඒ අය හරහා ඩොලර් පිටරටට යන්නේ නැතුව මේ වාහන ගෙන්න ගන්න පුළුවන් අය. ඒ නිසා මම අහන්න කැමතියි ඔබතුමාලගේ දැන් එදා ජනාධිපතිතුමා ඡන්ද කාලේ කිව්වා මේ පර්මිට් අහෝසි කරන්නේ නැහැයි කියලා. හැබැයි එතුමා මෙතෙන්ට ඇවිල්ලා ගිය අයවැය කතාවේදී කිව්වා පර්මිට් ඉවරයි දැන් කියලා. ඉතින් මම අහන්න කැමති මොකක්ද ආණ්ඩුවේ වැඩපිළිවෙල මේ පළවෙනි මේ 1900ට සහ අනෙක් 20,000 දක්වා මේක ගෙවන්න මේ පර්මිට් ලබා දීමේ වැඩපිළිවෙලක් ඔබතුමාලා ගාව තියෙනවද? මොකද්ද මේකට දෙන පිළිතුර?
ගරු නීතිමාත්තුමා,
තුමනේ මේ අර ඉදිරිපත් කරපු ඔබතුමා සඳහන් කරපු කරුණවල යම් වැරදි කරුණු දෙකක් තිබුණා. එකක් ඒක මම නිවැරදි කරන්නම්. මොකද 20,000කට වැඩි ප්‍රමාණයක් නැහැ. ඒ 20,000කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ සාමාන්‍ය පර්මිට් එක. මේ ඔබතුමා අහන ප්‍රශ්නේ තියෙන්නේ විශ්‍රාම ගැනීමේදී ගන්න පර්මිට් එක ගැන. එතකොට විශ්‍රාම ගැනීමේදී ගන්න පර්මිට් එකේ අර ඔබතුමා කිව්වා දෙවරක් එනවා කියලා. එකවරයි එන්නේ ඒක නිලධාරියෙකුට. ඒකට සුසුකන් ලබන නිලධාරියෙක් වෙන්න ඕන. ඒ නිලධාරියට එකවරයි හම්බ වෙන්නේ. අර ඔබතුමා කිව්වාගේ මේක යටතේ තියෙන්නේ සීමිත ප්‍රමාණයක් තමයි. නමුත් මේක යටතේදී ලබා දෙන තීරුබදු සහනය කොටස් තුනක් එනවා. ඒක පළවෙනි කාණ්ඩයට මිලියන 120ක සහනයක් ලබා දෙනවා. දෙවෙනි කාණ්ඩයට මිලියන 160ක් සහ මිලියන 220ක් වාගේ විශාල තීරුබදු සහනයක් ලබා දෙනවා. ඉතින් මේක ඇතුළේදී දැන් අපි ගරු කතානායකතුමනේ අපි කවුරුත් දන්නවා දැන් මේ අපි රජයේ බලයටපත් වෙනකොට මේ කඩා වැටිලා බිඳ වැටිච්ච ආර්ථිකයක් තමයි අපි මේ සහිත රටක් තමයි බාරගත්තේ. ඒ රට තමයි දැන් ක්‍රමානුකූලව අපි දැන් ආර්ථිකය ස්ථාවර කරලා යම් මට්ටමකට ගෙනල්ලා රට මේ විධිමත් විදියට ගොඩනගාගෙන යන්නේ. ඉතින් මේක ඇතුළේදී අපි නොහිතපු විදියට සුලි කුණාටුවක් ආවා. ඒ වෙනුවෙන් රුපියල් බිලියන 500ක් රජයේ විදියට පිටින් ණය ගන්න නැතුව අපිට ඒකට මේ යොදවන්න වුණා. මෙන්න මේ කරුණු කාරණා ඇතුළේදී අපි පිළිගන්නවා මේක අයිති මේ නිලධාරියෙකුට ලබා දෙන විශ්‍රාමයෑමේදී ලැබෙන හිමිකමක්. ඉතින් මේක වෙනුවෙන් දැන් රජයේ විදිහට දැන් අපි සාකච්ඡා පවත්වමින් යනවා ඒ නිලධාරින්ට මොකද්ද කරන්න පුළුවන් කියලා. ඒක තමයි දෙන්න තියෙන පිළිතුර.
ගරු අමාත්‍ය
දෙවෙනි අතුරුපස්සේ මම හිතන්නේ ඔබතුමා නියෝජ්‍ය මුදල්මත්තුමා විදිහට වැඩ කරන්නේ. මම දන්නේ පඩාවට ආර්ථිකයක් කොහෙන්ද ඔබතුමාට හම්බුනේ කියලා. මොකද හේතුව මේ ආර්ථිකයේ 105% වර්ධනයක් තියෙදි තමයි ඔබතුමාට බාර දුන්නේ. ඒ වගේම ඩොලර් බිලියන 6ක මේ අපේ ෆොරින් රිසර්ව්ස් තිබුණා ඒ වෙලාවේ. මම හිතන්නේ ඔබතුමාත් මේකම ගහනවා කියලා මට තේරෙන්නේ. මම හිතන්නේ දැන් ඒක තිබිච්ච ප්‍රමාණයට වඩා අඩු වෙලා තියෙන්නේ. ඉතින් මම අනික් කාරණේ අහන්න කැමතියි විශේෂයෙන්ම 2024 විශ්‍රාම ගත්ත අයගේ විශාල අර්බුදයක් තියෙනවා මේ වගේම. මොකද හේතුව ඒ අයගේ පඩි වැඩි වෙන්නේ නැහැ. ඒ අය අවුරුදු ගාණක් වැඩ කළා. ඒ විතරක් නෙමෙයි කොවිඩ් එකට ඒගොල්ලෝ තමන්ගේ විශාල කැපකිරීමක් කළා සේවය කරා. දැන් වෙලා තියෙන්නේ ඔබතුමාට කියන්න ඔවුන්ගේ විශ්‍රාමයට උප 2024 පස්සේ විශ්‍රාමයට උප ගත්ත කට්ටියට වඩා රුපියල් 80,000ක විතර විශාල ප්‍රමාණයේ මේකක් තිබෙනවා. ඉතින් මම අහන්න කැමතියි දැන් 20-24 සම්බන්ධව මේ තිබෙන අර්බුදය මේ අය විශාල කැපකිරීමක් කරපු අය මේ රටේ. ඒ වගේම 2020 ඉඳලා 22 වෙනකල් සමහරලාවට විශාල වැඩ කොටසක් කරපු අය මේ කොවිඩ් අර්බුදයත් එක්ක තමන්ගේ ජීවිත පරදුවට තියලා ඒ වගේ පිරිසකට 2020-24 සම්බන්ධව ඔබතුමාලා මේ විශ්‍රාමයට උපැඩ කිරීම සම්බන්ධව නැත්නම් ඒ අයගේ මේ තියෙන ප්‍රශ්නේ විසඳීම සඳහා මොකක් හරි වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවා නැත්නම් ඒ සම්බන්ධව ගන්නද පියවර මොකද්ද කියලා මම අහන්න කැමතියි.
ගරුණීය ජමාත්.
ඔබතුමා යොමු කරන ප්‍රශ්නේ මේ අදාළ මෙතෙන්ට මේකට අදාළ පිළිතුරක් දැන් ඔබතුමා අහන්නේ පර්මිට් සම්බන්ධවනේ. එතකොට මේකටයි මේකයි දෙකක් මේ අහන්නේ දැන්. ඒතර මේ ඔබතුමාගේ අහන ප්‍රශ්නෙට මේ අහන එකට අදාළ වෙන්නේ නැහැ. අනිත් එක ඔබතුමා කිව්වා දැන් අපි දැන් ඔබතුමා තව දෙයක් කිව්වා මේ අපි මේ අපේ සංචිත ප්‍රමාණය 6ක් නෙමෙයි ඩොලර් බිලියන 6.8ක් දක්වා ඉහළ නම් වල තියෙනවා මේ දෙසැම්බර් 31 වෙනකොට. මේ ඔබතුමා අහන ප්‍රශ්නේ මේ පර්මිට් සම්බන්ධ එකක් නෙමෙයි හින්දා මේකට අදාළ නැහැ මං හිතන්නේ උත්තරයක් දෙන්න.